මාවි තේරුම් ගන්න මොකද? මොකද හේතුව? මේ වර අහන්න නැති නිසා. නිතර නිතර කන්ටෝක වැටෙනන් හැම ඔබ තේරෙන්න පටන් ගන්නවා. මේක ආගන්තුක බණක් වෙලා තියෙනවාද? නිවන් දකින්න බණ අති දුර්ලභයි සද්දම්මෝ පරම දුර්ලභෝගී වෙන්න ඕනේ. සද්දම්මේ පරම දුර්ලභයි. එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ. මේ සංගතුර හටගන්නේ මිදෙන්නද? ඇහැ පිළිබඳව යථාර්ථය දකින්න ඕනේ. ඒ රූප පිළිබඳ යථාර්ථය දකින්න ඕනේ. ඒ පිළිබඳ ඒවායේ ආශාවෙන් බැඳිලා ඒ පසු බලන වායන මානසිකත්වේ නැවති චක්කු විඥානයේ පිළිබඳ යථාර්ථය දකින්න ඕනේ. මෙන්න මේ තුල යථාර්ථය දැකලාට සංගතුර බිඳිලා යනවා. ඉතින් සංගය ඉවරයි. සංගය ඉවර වුණා නම් අවිද්‍යාවත් ඉවරයි. අන්න නිවන් මාර්ගය. අන්න භාවනාව. ඉන්ද්‍රිය භාවනාව. දැන් මෙතෙන්දී අපි දැක ගන්න ඕනේ. ඒක වර්ණ ආකාරය. අන්න බුදුරජාණන් වහන්සේ මේක බලන්න දෙන්නවා. මේ ඇහැ පිළිබඳව බලන ක්‍රමයක්. මේ හරි වටිනාකමක් තියෙනවා කියලා හිතාගෙන ඇහැ. කෙබඳු වස්තුවක්ද? මේ මම කියන දෙන්න බැස්සවා ගන්නද? මම කියන දෙන ගොඩට එකතු කර ගන්නද? හේතුකාරකගෙන වස්තුවක්ද මේ? එතකොට ඒකට හේතුකාරක වස්තුවක්ද කියලා ඉස්සෙල්ලා හොයලා බලන්න. අන්න හොයලා බලනකොට වෙන්නේ අනාදියේ පටන් පවතින එකක් නෙමෙයි මේ ඇහැ කියන එක අනාදියේ පටන් ආවේ නෑ. මේක අනාදිය කරා යන්නේ පවතින්නේ නෑ. එක්තරා කාල සීමාවක් තුළ හටගෙන විපරිණාමයන්ට පත් වෙමින් ගිහිල්ලා එක්තරා අවස්ථාවක මේ සම්මතිය බිඳිලා යනවා. ඇහැ කියන සම්මතිය බිඳෙනවා. එහෙනම් මේක සදාතනික වස්තුවක් නෙමෙයි ඇහැ කියන්නේ. මම කියලා අල්ලගන්න මගේ කියලා අල්ලගන්න මගේ ආත්මය කියලා අල්ලගන්න වටින එකක් නෙමෙයි ඇහැ කියන්නේ. ඊ ගන්නවා නම් අවිද්‍යාව නිසා හැබැයි නිගමනයක් ඒක. ඇහැ මම කියලා අල්ලගත්තා නම් මගේ කියලා අල්ලගත්තා නම් මගේ ආත්මයටයි ඒ කොටසක් කියලා හරි අල්ලගත්තා. අවිද්‍යාවේ නිගමනයක් ඇරින්ද. ඒක සත්‍ය අදහසක් නෙමෙයි. සත්‍ය ඥානෙට ගෝචර වෙච්ච එකක් නෙමෙයි. මේ නිසා දැනගන්නා මේ ඇහැ සකස් වෙච්ච එකක්. සංකතයක්. අනේ ඇහැ සංකතයක් කිව්වේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ පඨවි ධාතුවේ කියන 14 සම්බන්ධණයකින් යම්කිසි බලවේගයක් සමග ක්‍රියාත්මක වෙලා පෙර නොතිබිච්ච එකක් ගොඩ නැගිලා මේක කවුරුවත් ඊශ්වරයේ ගොඩනගලා දුන්නක් නෙමෙයි අහම්බෙන් ගොඩ නැගුණක් නෙමෙයි හේතුවක් නැති ඵලයක් නැහැ එහෙනම් මේක ගොඩ නැගුණ හේතුවක් ඇතුව මොකද හේතුව පෙර භවයේක අපි විසින් ඇහැක් බලාපොරොත්තු වෙච්ච සංගයක් වතු කරගත්ත නිසා ඇහැ පිළිබඳව ඒ බලාපොරොත්තුෙන් හටගත්ත මානසිකත්වයේ මුල් කරගෙන ඒ බලාපොරොත්තුව පරිදි මතුවෙච්ච ශක්ති විශේෂයක් නිදහස් වෙලා කර්ම ශක්තිය කියලා අපි පසුපස ක්‍රියාත්මක වෙලා පෙර කරන දේ කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන් විභාගයක් වශයෙන් මේ සතර මහා ධාතුන්ගෙන් එකතු කරලා සම්පිල්ලණය කරලා ඇහැ කියලා එකක් ගොඩනැගුවා. ඒක තමයි අනාදී නොදිබිච්ච යම් කාලයකදී ආරම්භ වෙලා ආරම්භ වෙච්ච එක විපරිණාමයට පත් වෙවි ගිහිල්ලා යම් දවසක වෙනතෙන්ද හේතු වෙයි. මේ ඇහැ කියන එක මෙන්න මෙහෙම පරිච්ඡ සමුප්පන්න. ආශාවෙන් බැඳීම නිසා ඒක අනුකූලව උපන්න එකක්. අන සංකතයි පරිච්ඡ සමුප්පන්නයි කියෝ ඕකයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. වචන නිතර නිතර තියදලා ඒව අහලා සංකතයි කියන්නේ මොකද පරිච්ඡ සමුප්පන්නයි කියන්නේ මොකද කියලා තේරුම් ගන්න. දැන් සංකතය කියනකොට සකස් වෙච්ච දෙයක් කිව්ව පළියට බෑ. ඔව්. ඒ කෙටියෙන් කියනකොට කියනවා නා භාෂාවෙන් කියන්න ගියාම ඔය කොටා කියන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ ආර්යයන් ආර්ය ධර්මයේ කියන ආර්ය පැවැත්ම තුළම ආර්ය මේ පරපුරෙන්න. මේක විග්‍රහ කළා මේක අදහස ගන්න ඕනේ කියලා. සංකතය කියන එකේ අදහසයි අපිට ඕනේ. සංකතය කියන්නේ මොකද්ද කියලා භාෂාවක විසරදෙන්ගේ පද නිරුක්ති වලින් පෙන්වන්න ගියේ සකස් වෙච්ච එකක් කිව්ව බලියද? අපි ලෝකේ තේරෙන්නේ නැහැ කොහොමද සකස් වුනේ? හේතුවක් නැතුවද? හේතුවක් ඇතුවද? ඊශ්වරයෙන් නිර්වාණය කළාද? කොහොම හැදුනාද? අන්න දකින්න ඕනේ සකස් වෙච්ච එක හැටි. ඇයි සකස් වුණා කියන්නේ? කොහොම සකස් වෙන්නේ? ඇයි පරිච්ඡ සම්පන්නයි කියන්නේ? ඔය දෙක විග්‍රහ කළා දැනගන්න ඕනේ අවදී. අන්න එතකොට අපිට පුළුවන් සංකතය කියනකට වැටෙනවා අපිට ආපු අදහස. ලෝකෝත්තර අදහසින්ම ඒකයි සංකතය කියන්නේ. ලෝකෝත්තර ධර්මයට අනුකූලව පරිච්ඡ සම්පන්නයි කියන්නේ මේකයි කියලා අදහස් වෙනවා. මෙන්න මේ අදහස අවශ්‍ය වෙනවා නිවන් අවබෝධය. භාවනා වෙන්නේ. ඊළඟට කියනවා ක්ෂය ධර්මයක් වාය ධර්මයක් කියලා දෙක. ඇහැ සංකතයි පරිච්ඡ සම්පන්නයි ක්ෂය ධර්මයක් වාය ධර්මයක්. මෙහෙම දකින්න කියලා. දැන් ක්ෂේය ධර්ම කියන එකට භාෂාවන් වලදී නිරුක්ති ලියන්න ගියහම ඒ කියන්නේ භාෂාව ලෞකික වූ පුතඥයන්ගේ හදාගත්ත ක්‍රමයක් නිසා සත්‍යයක් නොවන නිසා ලෝකෝත්තර අදහස ඒකෙන් දෙන්න බැහැ. මොකද ඒ භාෂා නිර්මාණය කළා නම් ඒවට අර්ථ දුන්නායි ලෞකිකත්වය තුළ අදහසින් අර්ථ දුන්නා නිසා ඒක ලෝකෝත්තර පැත්තට නැඹුරු කරන අර්ථය දෙන්න ඒගොල්ලෝ ලක්ෂ නැහැ. දැන් ලෝක සම්මතයේ අර්ථයක් ගේනවා ඡේ ධර්මයක් කියලා කියන්නේ කිවිල යන්නේ. වය ධර්මයක් කියන්නේ වෙනසිර යන්නේ. ඔය අර්ථ දෙක ගන්න. ඡේ ධර්ම කියන්නේ ගෙවිනවා වය ධර්ම කියන්නේ වෙනසිනවා කියන එක. දැන් ගෙවිනවා වෙනසිනවා කියන එක ලෞකික අර්ථ දෙකක්. ඡේ ධර්ම කියන වචනේ තියෙනවා පද නිරුක්තිය ඥානීය දෝෂයක්. ක අය ක ව අය වය එක හැදෙන හැටි. ඡේ වෙනවා කියන්නේ මොනවද? ඡේ වීමට අය වෙන්නේ ඡයයි. වැය වීමට අය වෙන්නේ වයයි. ඡේ නම් වය තෝරා ගන්නවා. දැන් මෙතෙන්දිත් අකින්න ඕනේ මෙහෙමද? අය වෙනවා කියන්නේ එකතු වෙන. ඡේ වෙන පැත්තට එකතු කරනවා, වැය වෙන පැත්තට එකතු කරනවා. ඡේ ධර්ම සහ වය ධර්ම. දැන් මේකේ ලෞකික අර්ථය මොකද්ද? ඡේ වෙන පැත්තට එකතු කරනවා කියන්නේ තිබිච්ච එකක් තිබුණ ආකාරයෙන් ගෙවිලා 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 ගිහින් නැත්නම් ඒක මහලු වාටපත් වෙලා වැහැරලා ගිහිල්ලා ඉවරින් එක ඡේ ධර්ම. ඒක ගැරිලා මැරිලා කුණු වෙලා යන එක වය ධර්ම. දැන් මේ ලෝකේ කවුරුත් දන්නේ. හැබැයි මේක වඩා ගැඹුරු එකක් දකින්න ඕනේ. ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙන්න. ඡය කියන වචනයෙන් පෙන්නන පහක් පැත්ත මොකද්ද? අය කියන එකෙන් පෙන්නන එකතු කිරීම මොකද්ද? පහක් පැත්තට එකතු කරන ධර්මයක් ඡය ධර්මයි. වැනදින පැත්තට එකතු කරන ධර්මයක් වය ධර්මයි. මේ ඇහැ පිළිබඳ ආශාවෙන් හිටියෝ. ඒක පහක් පැත්තට එකතු කරන ධර්මයක් වුණේ කොහොමද? ලස්සන රූප බලන බලාපොරොත්තු වී ලස්සන ප්‍රියමනාප මනවදන රූප බලන ආස්වාදයේ බලාපොරොත්තු වී යම් කිසි දිනකද පුද්ගලයේ එකතු වුණා නම් මෙන්න පහත් පැත්තට එකතු කරන්නා වූ ධර්මයක්. ಗುಣ ක්ෂය කර දාන පැත්තට එකතු වෙන ධර්මයක් වෙනවා. කාමීට වැසෝ රූපකාමීට වැසෝ ඔහුට ආයේ ಗುಣ ක්ෂය ගුණේට එන්න බෑ. ඒ පැත්ත ක්ෂය කරලා හිටන් ලෝක පැත්ත ලෞකික පැත්ත පහත් පැත්ත පහත් පැත්තට එකතු කරනවා. ලෞකික වූ පහත් පැත්තට එකතු කරන ධර්මයක් කියනවා මේ ඇහැට ආසා කරන්න කියලා. ඇහැට ආසා කරන බුද්ධියට සිද්ධ වෙන්නේ පහත් වූ ලෞකිකත්වයට එකතු වෙන පහත් පැත්තට එකතු වෙන ස අය වෙන එක. ස කියන පහතට එකතු වෙනවා. ගෙවෙන්නේ ගුණය. ගුණ ගෙවිල නුගුණයට එකතු වෙන ධර්මයක්. ඇහැට ආසා කරන්න කියලා. ගුණ වෙනතිලා නුගුණේ නැගී සිටින්න එකතු වෙන ධර්මය. කොච්චර බයමාවලද ඇහැට ආසා කරන්න කියලා සිද්ධ වෙන්නේ ඕකයි. දැන් මේක දැක්කට පස්සේ දකින්න මේ ඇහැට ආසා කරන එක නම් සෙල්ලම් වැඩක් නෙමෙයි. ලෞකික වූ පහත් පැත්තට එකතු කරන ගුණ විනාශ කර දමන එවඳුවන්නාව එකක් තමයි ඒක හොඳ එකක් වෙන්නේ කොහොමද? මෙන්න ඇහැ පිළිබඳ දැකීම ඔය දිර මෙනෙහි කරන්න පටන් ගත්තෝ. මේ ඇහැ හරි වටිනවා කියන එක හිතාගෙන ඉන්න මෝඩකමක් මුලාවක් නෙයිද කියලා අවිද්‍යාව අවිද්‍යාව හැටියට දැකලා. විද්‍යාව විද්‍යාව හැටියට දැකලා අවිද්‍යාවෙන් මිදින විද්‍යාව පහළ අත්‍යර ඇහැ පිළිබඳ යම් බලාපොරොත්තුවක් තියෙනවා අත්‍යරින් වෙලෙ මිදි ගියා නිවන. අන්න යථාභෝධයේ ඇහැ පිළිබඳ බල නැහැ. ඒක ඇහැට ගෝචර වෙච්ච ඊලංකාරණේ තමයි අර මනවරණ රූපේ. මේ ආසාවෙන් ගුළු ගන්නපු ආසාවට පොළඹවපු රූපේ. දැන් මේ රූපේ මොකද්ද? අනාදීයේ පටන් බවටනේ සදාතනික වස්තුවක්. මේක අනාගතේ නම් නොගෙවි විනාශ නොවි මෙහෙම පවතින එකක්ද? දැන් මේ කොහොම හටගත් එකක්ද? හොඳටම නිගමනය කරන්න නම් අමුතුවෙන් පොත් බලන්න දෙයක් නැහැ. මේක අනාදීයේ පටන් හටගත් රූපයක්. අපි ඇහෙන් මනවරණ රූපයක් අපි දැකලා නැහැ. ඒ මනවරණ රූපේ ඉත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, ගහක් කොළක් වෙන්න පුළුවන්, මනවරණ ලස්සන ගයක් වෙන්න පුළුවන්, මොනවා හරි වෙන්න පුළුවන්. ඒ මොන එක වුණත් අනාදී වෙන දිවිත් එකක් නෙමෙයි. යම් කාලයක ගොඩනගලා ඒක ගොඩ නැගිලා මොන විදිහ හරි හැදිච්ච එක. මේක නදාරනිකව තියෙන හේකුත් නෙමෙයි. ඒක ස්වභාවයෙන්ම ගොඩ නැගිලා විපරණාමයට පත් වෙලා වෙනස් වෙලා යන්නේ. ඒක තමයි ඒක තියෙන සංකතය. එකතුයෙන් කරගත්ත දේ අසංකතය. සං කියන්නේ එකතුවක්. එකතු වෙන හැටි එකක් මිස මේ වගේ ඉතිර හදාතනික වස්තුවක් නැහැ රූපේ කිය. යම් යම් ආකාර එකතුන්ගේ සංවලි හැදිච්ච අකෘත වෙච්ච එක සංකතය. ඒක හැදිලා තින්නේ පටිච්ච සමුප්පන්න. කැමැත්තෙන් බැඳිලා ඒ ස්වභාවය හොඳයි කියලා කැමැත්තෙන් බැඳීමක් මුල් කරගෙන. ඒකට සමානව පහළ වෙච්ච උප්පත්තිය තමයි අපිට මනවරණ රූපේ හැටියට පේන්නේ. පටිච්ච සමුප්පන්න. හැබැයි ඕක නිල්ලම් බලුවක් නෙමෙයි. ඕක ඇතුළු කරන්න කියොත් ආසාවෙන්ක දෙන්නේ. කාම සහගතවන්නා වූ ලෞකික වූ පහත් පැත්ත දෙක තු කරන ධර්මයන් නිසක්සේ ධර්මයක් වෙනවා. එතකොට නිවන් පැත්තේ ගහක් වෙලා වෙනසින සත්‍යයටපත් වෙනා වූ පත්තරපත් වෙලා කාමයන් නිසා වෙනසින සත්‍යයටපත් වෙනා වූ ධර්මයක් ඔකල්ලාද කියලා. වයි ධර්ම. මෙන්න මේ ආකාරයේ සංගතයි පරිත්‍යාසම්පන්නයි ක්ෂේ ධර්මයි වයි ධර්මයි කියලා ඒ රූපේ ගැන දකින්න පුරුදු වෙන්න. ඒ බඳුම වැඩක් නැති හිස් දෙහිකින් හිසුන පොරක් දෙකක් මුල් කරගෙන ඇහැයි ඒ බඳුම ඇහැකුයි ඒ බඳු රූපේකුයි මේ දෙකින් මතුවෙනා ගොඩනැගිච්ච මේ ආස්වාදය අනාදී වෙන තිබිච්ච හේතුත් නෙමෙයි. දැන් ඉතින් ආස්වාදය මතුවන කියලා සදාහර පවතින හේතුත් නෙමෙයි. නිකන් හටගත්ත හේතුත් නෙමෙයි. අවිද්‍යාව නිසා වටිනවා කියන නිගමනය බැහැලා හරි ලස්සන රූපයක් හරි ආස්වාදයක් කියලා අපි නිගමනය කරගෙන ඒ නිගමන ආස්වාද මානසිකත්වයෙන් ඒ දිහා බලන්න ගිහිල්ලා ඒ තුලින් ගොඩනගාගත් එකක් තමයි අර චක්කු විඥානය. අන්න සංකතය. එකතු වීමෙන් හදගත් එක. ඒ දෙක එකතුනේ නැත්නම් ඒ අවිද්‍යාව ඒ තෘෂ්ණාව වෙතන එකතුනේ නැත්නම් ඒබඳු මානසිකත්වයක් හටගන්න විදියක් නැහැ. ආස්වාද මානසිකත්වයක් හැකියමනාපයි කියන මානසිකත්වයක් හටගන්න විදියක් නැහැ. අන්න සංකතයි පරිසම්පන්න. හැබැයි ඔය ආස්වාද මානසිකත්වය අල්ලගන්න ගියොත් ඔය පස්සේ ගියොත් එහෙම ඔය පස්සේ අවා ගියොත් ලෞකික වූ කාමසහගත වූ පහත් පැත්තේ එකතු වෙන ධර්මයක් වෙන සංකේත ධර්මයක් වෙනවා. ඊගෙන වැටුනොත් එහෙම මොකද වෙන්නේ? කවදාවත් නිවනක් නැහැ, සැනසුමක් නැහැ, අනාතෙන්නා වූ වෙනසීමකටපත් වෙනා වූ ධර්මයක් වෙනවා. ඒකෙන් එකතු වෙන ධර්මයක් වෙනවා. එහෙනම් ඊබඳ වන්නා වූ මානසිකත්වයක් අල්ලන්න වටින් නැහැ කියලා දකින්න වෙන හේතුවද? අනේ දා දකින්නවා. චක්කු විඥානයේ සංකතයි පරිත්‍යාම පන්නයි ක්ෂේ ධර්මයි වයිදා. එහෙනම් ඊබඳ වන්නා වූ ඇහැකින්, රූපයකින්, චක්කු විඥානයකින් යම් ආසාදයක් මම ප්‍රියයි කියලා ගත්තා නම් මොකද ප්‍රියයි කියලා ගන්න වටිනාකමක් තිබෙනවගේ මුලාවෙන් ගත්තා මිස. මුලාවෙන් ගත්ත නිගමනයක් තුළ මම ඉන්නවා. හරි වටිනා දෙයක් ප්‍රියමනාප ආස්වාදයක් මම ලබනවා කියන. මෙන්න මුලාවෙන් ආස්වාදයට වහින හේතු. යම් කිසි දෙයක් මුලා සහගතන. මුලාවෙන් ගොඩ නැගුණා. ඒකේ ප්‍රතිඵලයක් මුලාවක්ම විතර කවදාවත් සැනසුමක් ගෙනත් දෙන්නේ. එහෙනම් මේ චක්ක විඥාන නිසා යම් සංස්පර්ශයක් හටගත්තා නම් සංකියන්නා වූ එකතුව අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවෙන් යම් ස්පර්ශයක් හටගත්තා නම් තින්නා සංගති පස්සෝ කියන්නේ ස්පර්ශය. අන්නේ සංස්පර්ශයත් වටිනා එකක් වෙන්නේ කොහොමද? ගුණෙන් හටගත්තේ ගුණක් මිසක් හරියන එකක් නෙවෙයි වැඩ ගන්නෙ. එහෙනම් සංස්පර්ශය කොහොමද හරියන විදිහක් නැහැ. ඇහැයි රූපයයි චක්ක විඥානයයි තුනමත් එක જાතිය ගුණ ගොඩවල්. පහත් පැත්තට ඇදදමන විනාශයට පත් කරන දේවල්. ඒවෙන් ගොඩනගලා දුන්න, ඒ මානසිකත්වයෙන් ගොඩනගලා දුන්න යම් ආසාරියක් යම් ස්පර්ශයක් ඇතනම් ආස්වාදාත්මක ස්පර්ශයක් ඇතනම් ඒ දර්ශන ආස්වාද ස්පර්ශයේ කොහොමද හොඳ එකක් වෙන්නේ? ඒකත් අර වගේම සංකතයි. සකස් වෙච්ච එකක්. ඒකත් කැමැත්තේ බැඳලා හදාගත්තන පරිත්‍යාගම පාන. ඒක ඇතුළු කරන්න ගියොත් අර ලෞකික වූ පහත් වූ කාමසහගත වූ ක්ෂේතපත් වෙනව පැතර එකතු වෙනවා. වෙනසෙන බුද්ධලේ වෙනසීමේ පැතර එකතු වෙනවා. මිසක් හරියන පැතර එකතු වෙන්නේ. එහෙනම් ඒකත් සංකතයි පරිත්‍යාගම පාන්නයි ක්ෂේත ධර්මයි වයි ධර්මයි. ඒක නිසා හටගන්න යම් වින්දනයක් වේදනාවක් ඇති. විඳින්න සුසු එකක් නම් නෙමෙයි. මේ වින්දනයක් යම් කිසි විඳිනවා නම් ඒකත් සකස් වෙච්ච දෙයක්. ඒකත් හරි විදිහට පරිත්‍යාගම පාන්නයි කැමැත්තෙන් හටගත් එකක්. ඒකත් කාම සහගත වූ සේවාවයට පත් කරන පැත්තට ඇදලමන කාමී නිසා වෙනසිනා වූ තත්ත්වයට ධර්මයෙන් ඉවත් වෙන පැත්තට දමන ධර්මය නිසා ඒ යම් කිසි සංස්පර්ශයෙන් හටගත් වේදනාවක් ඇතනම් ඒකත් සංකතය පරිදම පන්නයි ඒ ධර්මය වයදා. ওই දිහා හොයන්න යන දෙයක් නැහැ. අවිරාදී වෙච්ච කොට උතන විසදින ඉවරයි. ওই විඳිනේ බලාපොරොත්තු තුළු ගියා නම් ස්පර්ශ නිරෝධයි වේදනත් නිරෝධයි. අන සංඛාරයන්ගෙන් හටගත් අවිද්‍යාවෙන් හටගත් වේදනාව නිරෝධ වුණා නම් වේදනා නිරෝධ සංඝා නිරෝධෝ සංඝා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සපායාස නිරුද්ධයන් ගසයි අනිරෝධ කරන පෙර ඇහෙන් රූපයක් බලනකොට ওই විදිහට බලන්න පුරුදු වෙන්න ඕනේ ඇලීමක් ගැන කි. ඒකක් කියනකොට අන්ති කාලය යනන් හැම විග්‍රහ කරන්න පුළුවන් හොගාක් වෙලා යනවා. ගැටීමක් හටගත්තා නම් ඒකත් බලන්න යුතුයි. මුලාවක් හටගත්තා නම් මුලාව නිසා තමයි පැලීමේ ගැටීම බැඳෙන්නේ. ওই දෙකම ওই විදිහට කල්පනා කරන්න පටන් ගත්තාම ඇහැගෙන. ওই විදිහම කනත් කනට ඇහෙන ශබ්දයක් ඒකෙන් හටගන්න සෝත විඥානයක් තෝරගන්න ඕනේ. සෝත සංස්පර්ශයවත් ඒකට බැඳීමක් නැත්නම් ස්පර්ශයක් තෝරගන්න ඕනේ. ඒ සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාවක් නැත්නම් ඒකත් තෝරගන්න. ඒ වගේම නාසයත් ගන්ධයත් ගාන විඥානයත් ගාන සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාවක් තෝරගන්න ඕනේ විදිහට. දිවත් රසයත් දිවහා විඥානයත් දිවහා සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාවක් තොසි තේරුම් ගන්න ඕනේ. කයත් කායත ගෝචරයේ පොට්ටබ්බයත් ඒ සාරගෙන කාය විඥානයත් කාය සංස්පර්ශයත් කාය සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාවක් පිළිබඳ ඔය විදිහට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මනස් ධර්මයත් මනෝ හටගන්න මනෝ විඥානයත් ඒ දරන මනෝ සංස්පර්ශයත් මනෝ සංස්පර්ශයෙන් අරගන්න වේදනාව පිළිබඳ ඔහොමයි තනපු දෙන්න ඔය විතරක් ලෝකයක් නෙමෙයි ලෝකෙ මිතරයි කරන්නේ. එහෙනම් ඔය ටිකෙන් අහක වෙච්ච තව ඉතුරු වෙච්ච ලෝකයක් නේ. එහෙනම් ඔය ටික දකින්නකොට ලෝකයේ විදර්ශනා කළා. විදර්ශනා භාවනාව වැඩුණා. ඉන්ද්‍රිය භාවනාව වැඩුණා. වැඩිගෙන ඉන්නේ ඉන්ද්‍රිය භාවනාව වැඩි අය. අර ප්‍රියමනාපයන් හිත ඇදිලා යනකොට එබඳු අරමුණක් දකින්නකොට අර ලෞකික වූ මානසික අතේ බැඳීමක් ඇති වෙනකොට විශාල ලැජ්ජාවක් ඇති වෙනවා. තමාර ලැජ්ජ කරගන්න. ඇත්ත පෙනිපෙනි. මුලාව පෙනිපෙනි. මං තවත් ඇයි මේ ෂේවින වැයෙන පැත්තේ යන්නේ? අනේ තමන්ට වෙලා තමන්ටම ලැජ්ජ ආයෙන පටන්ගෙන ඒ හිතත් ඇරලා යනවා. ආස්වාදීනෝ එනකොට මොකක් මතක් වෙනවද ඇරෙන්න. ඔන්න වැඩෙන හිතේ ස්වභාවය. අනේ හරියන් වෙන්නේ නැහැ එතන. මානසංගලින් අමානසං කියන්නේ මන එකතු වුණා මිස දෙයින් හරි යන්නේ නැහැ. හරියන් එන හද වෙන විදිහක්. අනේ හරියන් අතන හදවද නැහැ. වස්තු රූපේ ඉවරයි. වස්තු රූපේ නැත්නම් සතර ගමනක් ඉවරයි. හරියන් ඉවර කරන තැන ඉන්නේ ඔතන. විඥාන මට්ටමට යන්නේ නැහැ. විඥාන නිරෝධයි. අවිද්‍යාවෙන් හටගන්න යම් විඥානයක් ඇද්ද? අවිද්‍යාව සහගත විඥාන නිරෝධයි. ඇහැ දින රූප වෙනවා. ඒක තියෙන්නේ. ඒක විභාග විඥාන. ඒ විභාග විඥාන අපිට ප්‍රශ්නයක් නෙමෙයි. විභාගයේ මතු වෙනියන්න බෑ. සංකාරයෙන් ගොඩනඟපු විඥානයක් තිබුණ තමයි සසර ගමනට හේතු වෙන්නේ. අනල. කුසල මූල පත්‍යයනකොට ඇහැට රූප වෙනීම තියෙන්නේ. නමුත් ඒක විභාග විඥාන. කුසල මූල පත්‍යයෙන් හටගන්නා යථාබෝධය අපිට යමක් ඇත්ද? ඒ සඳහා ආධාරයක් වශයෙන් ඒක අතුරු කරගන්න. ඒක හක් කරන්නේ. නෑ ඇහැර වෙන සියලු මනවලන් රූප අයින් කරන්නේ නෑ. යම් රූපයක් නිසා අවිද්‍යාවට ගෝචර වෙනවද? තෘෂ්ණාවට ගෝචර වෙලා ඉතින් මේ පැත්තට සසර ගමන් හේතු වෙන අවිද්‍යාවට පිළ බහිනවද? ඒ જાතිය රූප බැලීමයි නතර කරන්නේ. දාන්ත බුද්ධ රූප. දාන්ත බුදු පිළි. ඒක එහෙම බලන තු ඉන්නේ. ඒකත් ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, චක්කු විඥානේ තියෙනවා, චක්කු සංස්පර්ශේ තියෙනවා, චක්කු සංස්පර්ශ වේදනා තියෙනවා. හැබැයි ඒ දිහා බලනකොට ඇදින කුසල මූලපත්‍ය සංඛාරා කියන එක අලෝබලයේ සමෝහ පැත්තට වැඩි එකක් නිසා සාගදේශ මොහොත පැත්තට වැඩි නැති නිසා ඒක නිසා අපි අයින් කරන්නේ සාගදේශ මොහොත පැත්තට වැඩි නේ. ඡේ ධර්ම වයදන් මේකෙත් තියෙන. ඒ අනිත් පැත්ත. දැන් ඊතර ඡේ වෙන්නේ මොකද? කාගේ ඡේ වෙන්නේ පැත්තට යනවා. කාගේ වැයෙන්නේ පැත්තට යනවා. අතන තිබුණේ ಗುಣ ඡේ වෙන්නේ පැත්තට යනවා, ಗುಣ වැයෙන්නේ පැත්තට යනවා. මේ ඡේ ධර්ම වයදන් දෙපැත්ත තෝරා ගන්න ඕනේ ඔය ක්‍රමයෙන්. අන්න ඒක තමයි කියන්නේ භාෂාව නිරුක්තියකින් ඔබ තෝරන්න බෑ කිය. අදහස ගන්න ඕනේ දැන්ට ඔබින විදිහට. ඔකට කියන නිපද. දැන් ස්ථානීය උච්ච ප්‍රඥාවෙන් කියත් ඔබ තෝරන. දැනට සුසු නුවණ කියන්නේ. නිවන් දැකීමට අපි යමක් තෝරා ගන්න ඕනේ, අයින් කරන්න ඕනේ මොකද්ද, ගන්න ඕනේ මොකද්ද? එතනයි අපි ඉන්න ඕනේ. අන්න එතන නිපක කියන ප්‍රඥාව ගුණය. එතනින්. ඒ ගුණය දිවි මොකද කරන්නේ? රාගක්ෂේත, දේසක්ෂේත, මොහක්ෂේත යමක් අඳුර කරේදද? ඒ අඳුර නේකෙන් බහින. හැබැයි ඒක සාන්ත වශයෙන් පිහිටිය යුතු තැනක් කියලා පෙන්නන්නේ නැහැ. ඉතින්ද ගියාට පස්සේ තමයි දකින්නේ. ඒකත් අතරිය යුතු තැනක් තියෙනවා. ඒ තමයි හා ඒක අනාගාමී මාර්ගයේ ආර්යසත් මාර්ගයේදී ඒක කරේ. බුද්ධ රූපයක් දැක්කහම තියෙන සාන්තිය ඒකත් වෙලක් නැහැ කියලා හරයක් නැහැ කියලා ඒකත් අත් වෙන තැන තියෙන්නේ ආර්යසත් මාර්ගයේ. ඒ මිහට ඒක දිහා බහින්නේ. අනාර ධර්මය අතහ කරනවා, ඔකම අතහ කරනවා, එකකටත් අල්ලන්නේ නැහැ කියන දෙන්න බහින්නේ. ආර්යසත් පරිලපත් වෙනවා ඒක වෙන්නේ. එදාට එකක් අතල්ලන්නේ. බුදුරන් වහන්සේ ඒක අතන බලන්න යන්නේ නැහැ එදාට. ශාන්ත බව බලන්න යන්නේ. දිවික්කියක් තියෙන මිහිරියාවට හන්දියගෙන ඒක ආස්වාදයෙන් ඉඳ යන්නේ. හැබැයි අනාගාමී කෙනාට වෙලික තියෙනවා. එයාට කොච්චර බැලුවත් නැහැ. ආගදේශ මොහොත පැත්ත නෙමෙයි. ඔය කියන කුසල මූලිය නැගින්නාව සංඛාර වලට අයිති අලෝභ අධේ සමෝහ පැත්තේ ලෝකේ. ඒක අනාගාමී කෙනාට ඇරිලත් නැහැ. අනාගාමී කියන අරිහත් මාර්ගයේ පූර්ණයකට ඕගෙත් අසාරත්වය දැනගෙන ප්‍රමාකරෙන් අත්දැල්ල අරිහත් මාර්ගයේ පූර්ණය කරගන්න ඕනේ. එතකොටයි ඒකත් ඉක්මයන්. ලෝකෙ විඥාන් එහෙමයි. අනුපූර්වයන්ද ඉතින් ඕක තමයි අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ලෝකේ අඳුර ගන්නකොට කළ යුතු භාවනා. ඉතින් මේක කරනකොට අපි දැන් එක දෙනක ඉඳගෙන කරන එක නෙවෙයි මේ කියන්නේ. එක දෙන ඉඳගෙනත් කරන්න තියෙන්නේ ওই විදිහ සිහි කරන එක. ක්‍රියාත්මක කරනකොට සිහි කරපු දේ දනුව ක්‍රියාත්මක වීම. සිහි කරන්නේ හොඳට සිතර වැද්ද ගන්න. ඒක හිතර හොඳට කාවද්ද ගන්න තමයි. අඳුර කරගන්න තමයි. අපි එක දෙනක ඉඳගෙන යලි යලි ආවර්ජන කරනවා. යලි යලි ආවර්ජන කරන එක ඒක ක්‍රමයි. ඒ ආවර්ජන කිරීමෙන් මානසික පුහුණුවක් ලැබෙනවා. ඕකට කියනවා භාවනාව වැඩෙනවා. වැඩෙන භාවනාව ඇතිගෙන අරමුණු කරනකොට ලෝකයේ දොරට බැහැනවා. ලෝකයේ දොර ක්‍රියාත්මක වෙනකොට. ඇහැට කන්ට දිවට නාසයට ශරීරයට මනසට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිරීම ස්පර්ශ ධර්ම කිරීම යොමු වෙනවා. අනේ යොමු වෙන මොහොතේදී ওই ධර්මයානුව දකින්න පුරුදු වෙනවා. අරවාගේ ප්‍රගුණ කරවෝ භාවනාව තියෙනකෙනා. ඊට ප්‍රගුණ කරවෝ භාවනාව තියෙනකෙනා යම් මොහොතක ඒ භාවනාව තුලින් වැඩෙන මානසිකත්වයේ ඒ විද්‍යානුකූල මානසිකත්වයේ ඇහැට රූපයක් පේන මොහොතක මොක ආවනම් එහෙම ඒ මොහොතේ ලැබෙන විශේෂ අත්දැකීම ඒ ඇති වෙන මානසිකත්වයේ ලැබෙන අරිහත් ඵලය මේ ඵලය ඇති වුණාට පස්සේ ආයතනයක් ඒ වගේ කෝටියක් දැක්ක ඒ ඵලය අහකට යන්නේ අමුතු භාවනාවක් වඩලා ඉවරයි අන්න අය අතිකර්මස්ථානිය කියන්නේ ඒකයි අංගය මෙහෙම බලලා අපව බලනවා අරිහත්ත්වයටපත් වෙනවා මොකද වැඩුණු භාවනාවක් ඇති නිසා අරමුණ එන මොහොතේදී මේ මොහොතෙන් ප්‍රතික්ෂේප කරන තත්ත්වෙන මානසිකත්වයේ වැඩුණු මොහොතක් ආව අන්තිම මොහොත ඔය මොහොතක හරි ඇයිපිය ගහන මොහොතකත් මේ මානසිකත්වයේ ගොඩනගෙන පුළුවන් අන්න ඒකට කියන අරිහත්ත්වයටපත් වෙනවා මේ අරිහත්ත්වයටපත් වීම අපිට අමුතුව කරන්න දෙයක් නැහැ ඉන්ද්‍රිය භාවනාව වර්ධනය විතරයි අපිට කරන්න තියෙන්නේ අරගේ මේ මොහොතක වෙයි සමාධියත් ඒ වගේම ඔය විදිහට නෝට් ලැබෙනවා මේ බුදුදහම තුළ ධ්‍යාන ලබන්න අමුතුවෙන් කරන්න භාවනාවක් වෙන වෙනම නැහැ. ඕක තමයි භාවනාව. ওই භාවනාව කරගෙන යනකොට ධ්‍යානත් ලැබෙනවා, මාර්ගඵල අවබෝධයත් ලැබෙනවා, පූර්ණ භාවයටම පත් වෙනවා. සමතයත් වෙනවා, විදර්ශනාවත් වෙනවා. ওই දෙකම උදේ වැදිනවා. ඉතින් ඕක කියනවා ඉන්ද්‍රිය භාවනාව. ඉතින් ඕක ප්‍රගුණ කරගන්න. එහේ සංකතයි පවිත්‍රම උපන්නයි, ඡේ ධර්මයි, වය ධර්මයි, රූපේ නිකන් කිය කිය කියන බෑ අදහස මතුවෙන අහපු බණ වලින් අදහස ආවද ඒක කියනකොට තියෙනකොට එක දෙනක ඉඳලා ඕක පුරුදු වෙනකම් ඇහැ සංකේතයි කිව්වේ මේකනේ විවේකව හුදකලා විවේක වෙන්නේ කල්පනා කරලා රූප සංකේතයි කියන්නේ මේකනේ පරිච්ඡම පන්නා කියන්නේ මේකනේ රූප ක්ෂේ ධර්මයක් කියන්නේ මේ හේතු වෙන්නේ වය ධර්මයක් කියන්නේ මේ බඳ හේතු වෙන්නේ චක්කු විඥානය කියන්නේ මේකනේ ඒ ක්ෂේ ධර්ම ඒක සංකේතයි කිව්වේ මේකනේ පරිත්‍යාගම් පන්නයි කිව්වේ මේ හේතුවෙන්. සේ ධර්මයක් කිව්වේ මේ හේතුවෙන්දනේ. බය ධර්මයක් කිව්වේ මේකෙන්. දැන් මේ විදිහට මුලදී පටන් ගන්නවා භාවනාව දීර්ඝ වශයෙන් විග්‍රහ කරනවා. ආ දීර්ඝ ලෙස දහම ඇතුළු කරනවා. මුලදී දීගං ආසසන්තෝ දීගං ආසස සාමිත පජානාති කියන නොදෙන්න. දීර්ඝ ලෙස මේ නිවන් දැකීමට අවශ්‍ය කරන දහම යථාර්ථය. මුලද ප්‍රගුණ වෙලා එනකම්. මෙහෙම ප්‍රගුණ කළා පටන් ගන්න. ඉතින් ප්‍රගුණ වුණාට පස්සේ ප්‍රසංවාස සන්තෝ කියන්නේ කෙටියම කියන ඇතුළට වැඩේ. ඇහැ සංකතය කියනකොටම අර කිච්චේලා විග්‍රහ කරපුවා දැන් වැඩේ ඉඳ පටන් ගන්නවා. ඇහැ පරිච්ඡම උපන්නා කියනවා හිමින් හිමි හිත හිතා හිටපේ වැඩේ ඉඳ පටන් ගන්නවා. ඇහැ ක්ෂේ ධර්මයක් වය ධර්මයක් කියන එක වචනේ කියනකොට වැඩේ ඉඳ පටන් ගන්නකොට කෙටි වුණා. දැන් මේ වචනේ කියනකොට ඔක සංකතයි පරිච්ඡම උපන්නායි කියනකොටම තේරෙන්න පටන් ගන්නවා. අර පොතේ තියෙන පාඩමක් අරගෙන ගැහන රූපයක් උඩින් ඇඳලා අම්මේ රූපයක් ඇඳලා ආයන්න අල්මයන්න මායන්න මේ කියන්නේ පුතේ මොකද්ද මේ කවුද ආ මතක් කරන අම්මා කියන එක අර අපුරුතුනේ කිව්වේ තම්මා කියන එක මතක් කරලා අම්මා තමයි කියනවා දැන් ප්‍රගුණ කරගන්න මුල් කාලේ එහෙම දීර්ඝ ලෙස භාවිතා කරන්න වෙන අදහසෙන් අර බාහිර කරුණු ටික බාහිර පසුතලයේ දීර්ඝ ලෙස හොඳට විමර්ශනය ඇතුළු කරගෙන ඇතුළු කරගෙන යනකොට අදහසක් එනවා අර පදේ එකතු කරලා කියන එක අම්මා කියන මෙන්න මේ වගේ අපි දීර්ඝ ලෙස ඉස්සෙල්ලා එකතැනක ඉඳලා හරි. ඔබ හිතන්න පටන් ගත්තාම ඔය කියන දහම් සංකල්පන. දැන් අපි ඉන්නේ සතියේ. සතියෙන් ඉඳලා නිවන් දැකීමට පීඩවගත මානසිකත්වයක් යම් තැනක තියෙනවනම් නිවන් දැකීමට හේතුකාරකෙන යමක් නම් අපි හිතින් කයින් වචනෙන් ඇඳුළු කරන්නේ ඒ මොහොතේ ඔහු ඉන්නේ සතියේ. සම්මා සතියෙන්. ඒ සම්මා සතියෙන් ඉඳලා දැක්කේ අහපු බණ සම්මා දිට්ඨිය යුක්තයි. එහෙනම් දැන් අපි කල්පනාවට වැස්සා. දැන් මේ කල්පනාවට වැසි ලෝකයේ පිළිබඳ ලෝකයේ පැවැත්මේ පැවැත්මේ කල්පනාවක් නෙමෙයි අව්‍යාපාදයට අවිහිංසාවට නිකම්මීට ආර්ය වශයෙන් පවතින යම් කිසි නිවන්ට හේතුකාරකෙන යම් කිසි පැවැත්මක් ඇද්ද. ඒකට ආධාරම දෙීමේ කල්පනා කරා. සම්මා සංකප්පයත් උද. දැන් මේ අතුරු කරන වචනේ. බොරු නෑ, කේලන්නේ නෑ, පරස වචන නෑ, ප්‍රලාප නෑ, එහෙම එකක් අහගත්තා. ඒ වචනේ දී කරන්නේ. එහෙනම් ඒ වචනේ තුල බොරුත් නැති, කේලනුත් නැති, පරසත් නැති, ප්‍රලාපත් නැති ලෝක සම්බන්ධ විපරීතයටපත් නොකරන වචනයක් තමයි මේ අහගත්තේ. ආගත්ත වචනේ පරි තමයි මේ දී කරන්නේ මේ සම්මා වාචය. දැන් මේ ඉඳගෙන ඉඳලා එකතන ඉඳලා හිටන් මේ නිකන් ඉන්නවා නෙමෙයි. හිතෙන් වැඩක් කරනවා. මොකද හිතෙන් කරන වැඩි විදර්ශනාව කරනවා. මේ තමයි සම්මා කම්මන්තය. මේ ජීවිතේ නිකන් කාලය ගත කරනවා නෙමෙයි. මේ ධර්මාභෝධය සඳහා අවශ්‍ය කරන වැඩි පිළ කාලය ගත කරනකොට ඒක සම්මා ආජීවය. දැන් මෙතන උත්සාහයක් නැතුව, මානසික උත්සාහයක් නැතුව මේ කරන්න බෑ. මේ මානසික වශයෙන් කරන උත්සාහය වීර්යයක් ඇද්ද? සම්මා වායා. දැන් ඕක කරන්නේ නිවන අරමුණු කරගෙන නිවන පිළිබුණ නිසා සම්මා සතිය. මෙතෙන් එක වැඩිය කරනකොට සම්මා සමාධිය කඩ ලැබෙනවා වගේ වැඩෙනවා. අන සම්මා සතියෙන් නිකන් සාත්තුව. සාත්තුව කරගෙන යනකොට සම්මා සමාධිය නැති කඩ නැගිලා ප්‍රථම අධ්‍යයනයේ, ද්විතීයි අධ්‍යයනයේ, තෘතීයි අධ්‍යයනයේ, චතුර්ථ අධ්‍යයනයේ පත් වෙනවා. පත් වෙනකොට දකින්න දැන් ඉතින් හරි. ඔන්න හැදිලා. ඔන්න පළවෙනි කඳ ආවා. දැන් කඳ පරීක්ෂා කරලා බලනකොට මේක ගන්න කොවුලක් නැහැ තාම. ඇතුලේ බොඩේ තියෙනවා. පිටින් එළ ලීයකුත් තියෙනවා. එළේට කපලා ගන්න තරම් මෝරලක් නැහැ. පොත්තෙන් වටේච්ච ලීයක මූලාරම්භයේ තියෙනවා. අනේ පළවෙනි කඳ. කඳ මෝරවන්නේ අපිට දැන් මොනවද කරන්න දෙන්නේ? සාතු කරගෙන යනවා. කොහොම කරගෙන යනකොට? තා කෝල හැදුන්නේ නැහැ. කෝල හැදෙන්නේ නැතුව. ඊළඟ මොකද වෙන්නේ? එළේ මෝරලා තියෙනවා. කඳ ටිකක් ලොකු වෙලා. දෙවෙනි අවස්ථාවේ ස්වභාවයක් දකිනවා. ඊට පස්සේ ඊළඟට දකිනවා. ඇතුලෙන් පුංචි කවුලක් මෝරාගෙන එනවා. ලොකු එළියකුත් තියෙනවා. කඳත් ලොකුයි. දැන් පොත්තකින් වට එනක් තියෙනවා. තුන්වෙනි අවස්ථාවක් දකිනවා. හොඳට මෝරලාවට පස්සේ එළියට ගන්න දෙයක් නැහැ. හොඳ කවුල හැදිලා වැට ගන්න පුළුවන් ප්‍රයෝජනවත් ශක්තිමත් ලීය හැදිලා දැන් මෝරලා තියෙනවා. හතරවෙනි අවස්ථාවක් දකිනවා. හැබැයි අවස්ථා හතරෙන් එකක්ම ලීය මේරෙව්වේ අපි නෙමෙයි. කඳ මේරෙව්වේත් අපි නෙමෙයි. කවුල හැදුවේත් අපි නෙමෙයි. එලේ හැදුවේත් අපි නෙමෙයි. පොත් හැදුවේත් අපි නෙමෙයි. ඔක්කොම ඒ ඔක්කොම හටගන්න අවශ්‍ය සාත්වෝ කලේ අපි. මෙන්න මේ සාත්වෝ කරපුවාම කඳ ලැබෙනවා වගේ ඒ ඇවිල්ලා කඳ මෝරලා ඉඳන් ලොකු වෙනකොට නියම කාලෙදී මල් එන වෙලාවට මල් එනවා, ඵල එන වෙලාවට ඵල එනවා. ආ මල ආවා, ආ ඵලේ හැදුණා. විදිය හැටි මෙහෙමයි, මලේ හැටි මෙහෙමයි කියලා එකක් දැක්කා. අන්න ඒ වගේ ආර්ය ඵලේ ලැබෙනකොට ලැබුණා දැනගන්නවා. ආර්ය ඵලේ ලැබුණා. කඳ මෝරනකොට සමාධිය ලැබුණා. ලැබුණාම ලැබුණ බව දැනගන්නවා. ඉතින් ලැබුණාම ලැබුණ බව දැනගන්න තියෙන එක අපි කල්පියා ඉගෙන ගන්නවා. සමාධිය හැටි අහනවා. හැබැයි ලුකු වැඩක් වෙනවා. අපි මොන මොන දේවල් වලට හරි ලුකු වල ආසා කරන්න ගියහම මොන මොන දේකට හරි. ඒක අපේ පළවෙනි මානසික අංගයක් වෙනවා. ඒක හරි වටිනා දෙයක් වෙනවා. ඊට පස්සේ මූලික කාර්යියක වටිනාකමක් කියන්නේ අනුන්ට කියන්න පෙන්නන්න උද්දාම වෙන. ලාභීය කීර්තිය ප්‍රහාසා මුල් කරගෙන තමයි පටන් ගන්න. මෙන්න මේක බොහෝම පරිසං වෙන්න ඕනේ මුල් කාලේ. මුල් කාලේ සමාධිය ගැන අහනකොට වැඩිම දේ කිව්වටිය කරගෙන යන්නේ. නැන්නා මනෝ හීන මවල හිටන් හදා ගන්නා නිර්මාණයක් පොඩු බොරුවට හරි. ඉතින් මට එළියක් පේනවා. මට දැන් මෙහෙම එකක් එනවා, උඩ යනවා වගේ එනවා, කෑලි අහගෙන ඉන්නලා. යන්තම් මොකක් හරි ආපේක වර්ණා කරලා නැති එකක් ඇති කරලා කියනවා. අනික් අයට ඒක කියන ආස්වාදයක් ළමන ඉන්නවා කැමැත්ත. මේක හරි භයානකයි. බැරි වෙලා හරි නැති උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කර තැනට මනුෂ්‍යයෙක් කියවුනොත් එහෙම, ඔයිදික කියවුනොත් එහෙම. උපසම්පදායල හාමුදුරුවෝ ඉන්න පරාජිකයි. ආයි වැඩක් නැහැ ඉතින්. මාර්ගයෙන්ම තියවරයි. සාමාන්‍ය ගිහිමෙක් හරි කිව්වොත් එයාට හිතවලඳ වෙඩින්නේ. ඕසේ නගින 60 ගුණා වෙනවා. 60 ගුණා වෙච්ච බත හැටි උයන්නේ උයා කොච්චර ගින්න දැම්මත් බිරිවිලා යනවා මිසක් ඉදින් නැතුව වාගේ. අර මානසිකත්වයේ ගොඩ නැගින් නැතුව යනවා. ඉතින් හැම වෙලෙම පරිසා වෙන්න ඕනේ. ඵලයක් ලැබුණයි කියන මොනවා හරි එකක් එනකොට ඕක අල්ලගෙන අර ඵලේ වෙන්නේ මේ ඵලේ වෙන්නේ කියලා ඕක කියා හුවා දක්වන්න යන්න හොඳ නැහැ. එහෙම පරිසා වෙන්න ඕනේ. වැඩි තමයි නැගින්න ඕනේ. මේ ඔය පිළිබඳ අහන ප්‍රශ්නයක් තියෙනවා දැන් අහන්න ඕනවා. ඒ ආර්ය මාර්ගය. ඔව්. ඔව් ඵලයේ ලැබෙන මාර්ගය නිසායි වෙන්නේ. මාර්ගයේ වැඩුව කෙනාට වළඳ මාර්ගයක් නැහැ. මාර්ගයේ නොවැඩන අය ඉන්නම් බුද්ධජන බුද්ධරයක් මාර්ගයක් වැඩෙන්නේ නැති නිසා මාර්ගයේ වැඩෙන්නේ නැහැ. දහම් අහපු නැති දහම් තුළු නොයන කෙනාට. අනිත් තමයි වැඩුව ආර්යයන් වහන්සේට වළඳ මාර්ගයක් ඉතුරු නැති නිසා එයාට වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ මාර්ගයක් නැති නිසා. එය සම්පූර්ණයි. ඔය දෙන්නම මාර්ගයේ නවරණ දෙන්නේ. මාර්ගයේ වැඩිලා ඉවරෙච්ච කෙනාට වඩන්න දෙන්න. වඩන්න නැති කෙනාට වැඩෙන්නේ. ඔබ මොහොතක් ගානේ වැඩන. හිතන හිතන මොහොතක් ගානේ කුසල මූල පත්‍ය සම්පාදිනු වැඩෙනවා. කුසල මූල පත්‍ය සංඛාරා වෙනවා ලැබෙන ප්‍රසාදය. සංඛා වෙදින්නේ නැහැ ඒක. අනේ ඒකට යන්නේ නැහැ. ප්‍රාදී නිසා අදිමෝක්ෂි අදිමෝක්ෂි නා භවයේ භවය නිසා ජාති ජාති නිසා ජරා මරණ එනවා. නමුත් ඒකෙන් ඒව මේ දෙන ධම්මාන සම්මුදියෝ ඕති කියලා කෙලවර වෙනවා මිස දුක්ඛකන්තස සම්මුදියෝ ඒ කියා කෙලවර වෙන්නේ නෑ. කර්ම දැන් කර්මපතය කියන එකයි කර්මයයි කියන දේ ලෝකේ කරන්න වැඩ වලට. දැන් ආර්ය මාර්ගයේ තියෙන කර්මක්ෂය කිරීම. දැන් අපසල මුල් කරගෙන නැහනම් අවිද්‍යාව මුල් කරගෙන හට ගන්නවා කර්ම සහ කර්මපත. ඒ පැත්ත. දැන් ඒතොර පූර්ණ කර්ම නිරෝධ කරන පැත්තට අවශ්‍ය කරනවා කර්මපතයක් වශයෙන් එනවා කුසල මූලපත්‍ය සංඛාරාවල සම්පූර්ණ. එයා කුසල කර්මපතය. කර්මපතයක් නම් සම්පූර්ණයි. මොහොතක හරි සම්පූර්ණත්වයේ වැඩෙනවා නම් කර්මපතයක් වශයෙන් තමයි මොහොතක් හරි වැඩෙන්නේ. ඉතින් ආර්ය මාර්ගයේ මොහොතක් හරි වැඩනොත් නැවත වාරයක් ඒක නැති වෙන්නේ නැහැ. මේකයි මේ ප්‍රශ්නේ පුරා ඉන්නවාද මේ ආර්ය සෝසින් භූත භාවයේ සහ මේ බුදකලා භාව කියන එක අහපුවා ගියා. දැන් මේ ආර්ය තව ප්‍රශ්නයක් අහනවා මේ ආර්ය සෝසින් භූත භාවය කියන එක. ඒ වගේම මේ බුදකලා මේ කියන්නේ එකලාභව යදීන්නේ එන්නදීන් එකලාවී මේ කාරණා දෙක ආර්ය සෝසනිම්බූත භාවය කියලා කියන්නේ දැන් දහම් සිටිවිල්ලක් හිතට අරගෙන ඒ දහම් සිටිවිල්ල තුළ එයා හිත හඳුරවාගෙන ඉන්නකොට එයාගේ මානසිකත්වයේ ඒකෙම පිහිටියන දැන් ඒ වෙලාවට තව කෙනෙක් කතා බහ කරන කියන්නේ කටුවක් වගේ අනික කෙනෙක් කතා බහ කරන්න ගියොත් එහෙම එයාට ඒක කැමති නැහැ එයා කතා කරන පැත්තෙන් එහා කියලා කල්පනාවට වැටුණා ඒක අව්‍යාපාද අවිහිංසා නික්කම්ම කියන සංකල්පනා තුනටයි දහම් සංකල්පනාවක් නම් නිවන් දැකීමට හේතු වෙන දහම් සංකල්පනාවන් නම් වදාගෙන යන්නේ. එතකොට එයා ඒ තුලි ලබන්නා වූ සුවේට පස්සේ. එතකොට නැගෙනා වූ දහම් සුවේ තුල. එයා විවේකී සුවේෙන් ඉන්නේ. දැන් මෙහෙම හිතා ගන්නකො. අපි යම්කිසි මාර්ග බාධක තියෙන යම්කිසි ප්‍රදේශයකින් අපි දන්නේ නැතුව ඒ පැත්තට ගිහින් ඉන්නවා ආරංචි වෙනවා. මේ පැත්තේ මෙබඳු මාර්ග බාධක සහිතයි. හැකි ඉක්මන් කළා මේ පැත්තෙන් පැනගනින් ගියා අපිට අදහසක් දුන්නොත් එහෙම. අපි දැන් ජීවිතේ දෙවෙනි කරලා තියෙන පැනලා දුවන කොහොම හරි එකෙන් බේරෙන්න සීමාවේ. අපි සීමාවේ පැනලා දුවලා ඉතින් පැත්තක දිලා ඉතින් නිදහස් තැනකට ගියාට පස්සේ. අපි ඉඳගෙන ඉලා ඉතින් වැඩ කරනවා. දිව්ව ගමන නතර කළා වෙහෙස අරිනවා. අපි මහ වෙහෙසකින් දුවගෙන ගියේ. වෙහෙර බලන්නේ නැතුව. හැබැයි මේ වෙහෙර බලන්නේ දුවනකොට අපි වෙහෙසා කියනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි මේ වෙහෙස නිවා ගන්නවා විවේක ස්ථානයකට ගිහිල්ලා. මෙන්න මේ බඳු වෙහෙස නිවා ගැනීමක් තමයි. සිද්ධ කරගන්නේ ඔය දෙවෙනි ආර්ය දෝෂණී භූත භාවය. ආර්ය දෝෂණී භූත භාවය කියන්නේ ඒකයි. ඒ වෙහෙස නිවා ගන්නවා එතනට ගිහිල්ලා. මෙන්න මේ විහෙද නිවා ගැනීම තමයි අපේ සුසුම් හැරීම කියන්නේ. දැන් අපි යම්කිසි ආකාරයේ මේ ලෝකේ රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත කම්කටොළු සහිත මේ ස්වභාවයෙන් අහක් වෙලා විවේක ස්ථානයකට ගියහම එයින් වෙන්වුණු විවේකේ අපිට ලැබෙනවා. අන්නේ විවේකයේ පිහිටලා ඒ විවේක සුවේටපත් වෙනවා. දැන් අපි ඉඳලා තියෙන්නේ රාග දේශ මොහසහගත කාමසුවේ. අපි කාමසුවේන් කියලා හිතා හිටපුවාම මේක වට කරපු විශාල 1000කට කොටු වෙලා මේ සුවපසේ ගියි. සුව හොයාගෙන වින්ද 1000කින් දැවෙන දැවෙන මානසිකත්වය සහ කායිකත්වය අපිට උරුම වෙලා තිබුණේ. දැන් අපි ඒව අත්හැරලා කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා මේ දහම් සිටිවිල්ල අතුර ඉඳලා ධර්ම අවබෝධය එනකොට නිවන සුවයි කියලා වැටහෙනකොට අතහැරීම නොයල්ම මිදීම සුවයි කියලා වැටෙනකොට එතන හිත මානසිකත්වයේ වේදනාව නිවෙන්න මුල් කරගෙන. මෙන්න මේක තමයි අපේ ආරක්ෂක ස්ථානය. මෙන්න මේ ටික වැටහෙන අවස්ථාවට ආවට පස්සේ තමා ලැබුණු සුවේ කරා පැමිණෙන්න අමාරුයි. ඒ මොකද ඉතල රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි යොදී 10ට පත්ෙච්ච කායික මානසික කායිකත්වය තිබෙච්ච නිසා. දැන් වෙනුනාට පස්සේ මොකද කරන්නේ? අර කායික වශයෙන් අධානකාරී මානසිකත්වයක් ඉතල තිබුණා. ඒකෙන් මිදින. සාන්ත වූ, ප්‍රණීත වූ, නිදහස් කායිකත්වේ ලබා ගන්න. අන්න සැනසුම් සුසුම් හරිමින් ඉන්නවා. ඒ සැනසුම් සුසුම් වල හිද වෙන්නේ රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි නිසා දැවිලා දැවිලා තිබෙච්ච කායිකත්වයේ ඊට අනුකූල සකස් වෙච්ච කායිකත්වයේ දැන් නිමිල යනවා. අන්නේ කායිකත්වයේ කියන නිමා ගැනීම තමයි මේ ආර්ය තෝසනින් බුද්ධභාවයෙන් කරන්නේ. ආර්යයන්ගේ තෝසනින් බුද්ධභාවයේ කියන්නේ ඔකට. එක තැනක ඉඳගෙන එයා වින දෙයක් කල්පනා නොකර නිදහස් භාවයේ හිත තියාගෙන නිවන්ත යොමු කරගත හිතේ සැනසුම් සුසුම් හෙළමින් ඉන්න. මේ වෙලාවේදී එක ධානයේපත් වෙනවා. ද්විතිය ධානයට එනවා. ද්විතිය ධානයට ඇවිල්ලා මේ කය නිදහස් කරලා, මානසිකත්වේ නිදහස් කරලා, නිදහස් හරිනේ පුරුම පුරුම තිබ බැලුණේ නිදහසේ තියෙනවා වගේ. විශාල සෝයකටපත් වෙනවා පිළිදෙනවා. මෙන්න මේ වේට කියන ද්විතිය ධානයටපත් වෙනවා. මෙන්න මේකට කියන ආර්ය දෝෂණ බුද්ධ වායටපත් වෙනවා. හැබැයි මෙතන හිටියද තමන් සම්පූර්ණ රාගයන්ගේ ආදීනව සාමපුරින් දැකලා හිටියේ නැති නිසා, ගැටීමේ ආදීනව සම්පූර්ණ දැකලා හිටපු නැති නිසා, එක එක අවස්ථාවල හරියට අලු යරදින ගිනි පුපුරු උඩට වතුනවා වගේ, අභ්‍යන්තරයේ මතුවේවි බාහිරට එන පටන් ගන්නවා විදෙන් විද රාග අදහස්, ද්වේෂ අදහස්, ඇලීම් සහගත, ගැටීම් සහගත අදහස් එන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී ඔබ දකිනවා මම මේ බාහිර ලෝකේ පංච නීවරණයන්ට කොටු වෙන හරි අත්හැරලා අයින් වුණාද? නැ වස්තුකාමීද, ක්ලේශකාමීද, ගෝචරණීයෙන් අහකයාමේ නිදහස් විවේකී මානසිකත්වයෙන් හිටියද? මගේ මනස තව යනවනේ විදෙන් විදේ කායික දේවල් වලට, කාග අදහස් වලට, ද්වේෂ අදහස් වලට යනවනේ. මේක මහා කරදරයක්. මෙන්න මේකෙන් විදෙන්න මොකද කරන්න ඕනේ? තමාගේ අධ්‍යක්ීම් සහිත මාර්ගයක් තියෙනවා. අත්හැරීමේ, නොවැල්මේ, විදීමේ සැනසුම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා සීගිරීම නිවන දෙයකදී. අනේ නිවන් ද හිත පිටවාගෙන සීකරනකොට අර ලෝකයේ තිබෙන කාම අදහස්, ද්වේෂ අදහස් වල ආදීනෝ දකින්නේ. නිකම්මේ ආනිසංස දකින්නේ. නිවන කරා තව තව නැමෙනවා. මෙන්න මේ නම්විතාවේ නිසා අර 1000 දින මනසට අසහනකාරී දින කාම අදහස් අවතුරිතාවයට පත් වෙලා ඒව සංසිඳිලා ගිහිල්ලා අර සූයේ බලවත් වෙලා ආලෝක මනසක් ඇති සත්‍යයටපත් වෙනවා. කිසි දෙයක් අල්ලන්නේ නැහැ. අදහස් වශයෙන් ලෝකේ තව දෙයක් අල්ලන්නේ නැති. නිදහස් මානසිකත්වයේ හිත පිහිටවුවාම කියන එකලාවට ඒවා චතුර්ථ අධ්‍යායයටපත් වෙනවා. අන්න එකලාව දෙකලාවා කියලා කිව්වේ චතුර්ථ අධ්‍යායය. ඉතල ආර්ය තෝසනින් බුද්ධ භාවයේ පටන් ගත්ත කෙනාට එකලාවාවේ ලැබෙනවා. එකලාවාවේදපත් වෙච්ච හිතකින් තමයි දිවස දිවකනාදී පහළ වෙන්නේ. එරේසු කඳ පිළිලාදී දකින්න අවස්ථාව නම් එහෙම පහළ වෙන්නේ. එතන ඒවත් විදර්ශනාත්මකව දකින්නේ. එහෙ නැත්නම් මුලින්ම අරපු විදර්ශනාත්මක ලෝකයේ යථාර්ථය දැකලා අසාර බව යලි දී කරනකොට වේගවත් මානසිකත්වයට කිඳා බහැර යථාර්ථය මත වෙලා ඉන්නේ ඒ වෙලාව. ඔන්න ඔය මොහොතේ මත වෙලා ආවක මොකද වෙන්නේ? ලෝකේ හා මුලින්ම යථාර්ථය දැකලා අත්හැරෙන වෙලාවේ විදීගේ විමුක්ති ඵලයේදී තමයි හතරේවත් පත් වෙන්නේ. එදාට සම්පූර්ණ කරගෙන ඉවරයි. ඒ වගේ කියන ප්‍රඥා විමුක්ති ධානලාභී වැඩි වෙනකන් එහෙම આવුත් එකෙන් එකට තියෙන කාය ශක්ති ප්‍රඥා විමුක්තන කාය ශක්ති වෙනවා. ඒවා උපතෝ විමුක්ත වෙනවා. ඔය ආදී වශයෙන් අරිහත් ඵලයත් එක්කලා ධානය ඔක්කොම සම්පූර්ණ වෙනවා. උපතෝ විමුක්ති කියන தත්තෙට පත් වෙනවා. ඒ ක්‍රමෙට මාර්ගය වැඩි වෙන හැටි විදියට මොනවද කියලා කියන දහලියක් තියෙනවා නහන්. ආපර්ණයක් තියෙනවා. ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, තෘතීයි අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන යන මේවාට පියවරෙන් පියවරට පත්වන තැනැත්තෙකුගේ හිත වීති පිළිබඳ විස්තරයක් කරන්න කියලා. දැන් මේක ගැඹුරු අභිධර්මයේ ප්‍රශ්නයක්. මේ ධානවල තියෙනවා ලෞකික ධාන සහ අනාර්ය ධාන සහ ආර්ය ධාන කියලා දෙකක්. දැන් අබුද්ධෝත්පාද කාලවල කර්මස්ථාන අරගෙන නම් ඔය අභිති ඔය ආපෝ කදින තේජෝ කදින ආදී කදින කර්මස්ථාන ආදී කරන භාවනා කරන අය ඒ අයටත් ලැබෙනා වූ ක්‍රමයක් තියෙනවා ධාන ක්‍රමයක්. සමාධියක් මත වෙලා සමාධියට අනු සමාධිය හිතේ මත වෙනවා ගත අනුකූල වෙලා ධානයටපත් වෙනවා. දැන් අද හිතන්නේ ධාන කියන එක හිතේ තියෙන දෙයක් කියලා. ධානයයි සමාධියයි දෙකක්. සමාධියටපත් වෙච්ච කෙනෙක් ඒ මනසින් ඒ සමාධිය සීකරගෙන යනකොට එයාගේ ගත ධානයේ තුලින් සුද්ධ වෙනවා. ධාන කරනවා කියන්නේ දවා හරිනවා කියන එකයි. මොනවද දවා හරින්න තියෙන්නේ? දැන් අභිධර්මයේ සඳහන් වෙනවා අරිහතුන් වහන්සේ තිහාත්ම සුපවිහරණය ධාන වඩනවා කියලා. අභිධර්මයේ මහ කරන්න අපිට අයිතියක් නැහැ. ඒ ධර්මයේමයි. ධර්මයේ තුල විශේෂම කොටසක් වශයෙන් තියෙනවා හරි විද්‍යානුකූල ධර්ම කොටස. ඒක තමයි අභිධර්මයේ කියන්නේ. අරිහතුන් වහන්සේ තිහාත්ම සුපවිහරණය සඳහා ධාන වඩනවා. දැන් ධාන කියන්නේ හිතේ පාරිශුද්ධියක් නේ. අරිහතුන් වහන්සේගේ හිතේ තව පාරිශුද්ධ වෙන එකක් තියෙනවා. අරිය දෙරවත් නඩ බල. දැන් අරිහත්ත්වයට පත් වෙච්ච කෙනාට තියෙනවා සමාධිය. කියන ඵල සමාපත්තිය. ඒක රාගයෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි. රාගක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි. ඒ තුනේ තමයි ඵල සමාපත්තිය ලැබෙන්නේ. ඒ ඵල සමෝධයෙන් උනන් උන්වහන්සේට රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව ඉන්න පුළුවන්. උන්වහන්සේට ඇහෙනවා. අහන බලාපොරොත්තු වත්නවා. පෙනෙනවා. බලන බලාපොරොත්තු වත්නවා. ගඳ සුවඳ දැනෙනවා. ආග්‍රාණය කරන බලාපොරොත්තු වත්නවා. රහ දැනෙනවා. රස විඳින බලාපොරොත්තු වත්නවා. පහස දැනෙනවා. පහස ලබන බලාපොරොත්තු වත්නවා. හිතන්න පුළුවන්. හිතවිලි හිතන බලාපොරොත්තු වත්නවා. එහෙනම් උන්වහන්සේගේ සමාධිය අනික් සියලු සමාධීන්ට වඩා බලවත්, සාන්තයි, ප්‍රණීතයි. ඉතින් අරිහත් ඵලයේ මොනවද නැත්තේ? රාගේ නැහැ, ද්වේෂේ නැහැ, මෝහේ නැහැ. මෙන්න අනික් ඒ අනික් සමාධිය වලටයි ආර්යයන්ගේ ඵල සමාපත්තියේ තියෙන වෙනස. මේ ආර්ය සමාපත්තිය වල තියෙන ධ්‍යාන සමාපත්තිය. හැබැයි ධ්‍යාන සමාපත්තිය කියන එක ලබනකොට කායික වශයෙන් යා ලබනවා නිදහස. දැන් මම උපමාවක් වශයෙන් කියන්න මෙහෙම දෙයක් හිතන්නකෝ. අපි දැන් පෙට්‍රෝල් ලාම්පු එන අපි දැන් විදියේ ලාම්පු තියෙන පතු වෙන මෙන්ටර් ඇඩ් බැලරිය පතු කරන ලාම්පු දිනවනේ. ඕකට අපි අමුතෙල් ලෙවලා ඉස්සෙල්ලා පතු කළොත් එහෙම. ගින්දරක් පතු වෙනවා. හැබැයි දීප්තිමත් ගින්නක් නෙමෙයි. දැල්ල සහිත ගින්දරක් ඕක ගාලා පතු වෙනවා. ඒ දැල්ල සහිත ගින්දර පතු වෙනකොට මොකද වෙන්නේ? අර මැන්ටලේ කළු වෙනවා. අර කාබන් එක වැඩිලා. ඊට පස්සේ තෙල් ටික හත්තේ ආවට පස්සේ. දැන් අමුතෙල් එන්නේ නැතුව ගෑස් වෙලා එනවා. එසෝගන් හදෙන අර කළු අඳුරක් නැණ කළු දැල්ලක් නැති ගෑට් එළියේ පත් වෙන වෙලාවක් එනවා.